സൗന്ദര്യ വിഷയം യട്ടത്തെ അപ്പൊ ചിത്ര വിഷയ പിലിബന്ധവ് ഒബട്ട കിയാതിരുന്നതായി മേ സോദാനം വെന്നി ചിത്ര വിഷയ പിലിബന്ധ പാഠം ഒബട്ട ഗിനേനി അനുരാധപുര കലാപ കാര്യാലയ ഗുരു ഉപദേശക RBC നന്ദിനി മഹാത്മിയ
ആയുബോവാൻ ആദരണീയ ദുവേ പുത്തേ അത് ദഹയസേനിയ ചിത്രകലാ ഇതിഹാസേ ഹത്ത് തുന നിപുണതാ മട്ടമ യട്ടത്തെ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാരം ഹമു കലാകൃതി പിലിബന്ധവ കഥാകരണ്ട ബലാപുരത്തു വേണമ ദുവേ പുത്തേ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര ആരംഭത്തിലെ ഇന്ദു നദിയ അസബഡ് മേ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യ മൊഹെൻഡോദാരോ ഹരപ്പ ശിഷ്ടാചാര്യ കിയലുണ്ണനമാ എഹനം ദുവേ പുത്തേ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യത്തെ കിയന തവത് നമക് തമൈ മൊഹെൻഡോദാരോ ഹരപ്പ ശിഷ്ടാചാര്യ മേ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യ സമഗ സമതത്തേ ചലക്കിന് ഉസ ശിഷ്ടാചാര ദിക്കാക് തിബിലത്തിയനുമാ എക്കാക് തമൈ മെസപൊട്ടേമിയാനു ശിഷ്ടാചാര്യ അനിക്ക് മിസര ശിഷ്ടാചാര്യ എഹനം ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യ സമതത്തേ തിബുണു ശിഷ്ടാചാര ദിക്ക തമൈ മെസപൊട്ടേമിയാനു ശിഷ്ടാചാര്യ ഹാ മിസര ശിഷ്ടാചാര്യ ദുവേ പുത്തേ മേ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യ ക്രിസ്തുപൂർവ തുന്ദാസ് ദിശ്യ പനഹത് ദാസ് ഹസ്യ പനഹ തത്ര കാലവാക്കാൻ തയാർത്തിന ഭവ പുരാ വിദ്യാജ്ഞ ശ്രീമത് ജോൺ മാസൽ മഹത പവസല തീയനവ എഹനം ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യ കാലവാക്കവാനുവ ക്രിസ്തുപൂർവ തുന്ദാസ് ദിശ്യ പനഹ ദാസ് ഹസ്യ പനഹ തത്ര കാലയ ഏവകേമ ഇന്ത്യാനു പുരാ വിദ്യാജ്ഞ പവസന വിദ്യത്തെ മേ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യ സ്വർണമയ കാലേ തമൈ ക്രിസ്തുപൂർവ ദാസ് പൻസിയത് എക്ദാസ് പൻസിയത് അത്ര കാല വകവാണുവ ഏനം ദുവേ പുത്തേ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യ സ്വർണമയ കാലേ തമൈ ക്രിസ്തുപൂർവ ദാസ് പൻസിയത് എക്ദാസ് പൻസിയത് അത്ര കാലയ മേ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യ നഗര ദക്കിങ് യുക്തവില തീരുമ എക്കാക് തമൈ മൊഹെൻഡോദാരോ നഗരയ അനിക്ക് ഹരപ്പ നഗരയ ഹിന്ദി ഭാഷാവിൻ മൊഹെൻഡോദാരോ കിയാന്നെ മലവുങ്ങെ ഗൊഡല് എഹെമ്നെത്താ മലവുങ്ങെ കന്ത് മേക്ക് വർത്തമാനെ പാകിസ്ഥാനെ സിന്ധിഹി ലർക്കാന ഡിസ്ട്രിക്റ്റ് തമൈ പിഹിതല തിബില തിയന്നെ വർത്തമാനെ പാകിസ്ഥാനെ സിന്ധിഹി ലർക്കാന ഡിസ്ട്രിക്റ്റ് തമൈ പിഹിതല തിബില തിയന്നെ ഹരപ്പാവത് പാകിസ്ഥാനയേമ ബട്ടഹിര പഞ്ചാബ് പ്രദേശേ മോണ്ടിഗോമറി ഡിസ്ട്രിക്റ്റ് രവി നന്ദിയുരെ തമൈ പിഹിതല തിയന്നെ ഹരപ്പാവത് പാകിസ്ഥാനേമ ബട്ടഹിര പഞ്ചാബ് പ്രദേശേ മോണ്ടിഗോമറി ഡിസ്ട്രിക്റ്റ് രവി നന്ദിയുരെ തമൈ പിഹിതല തിബില തിയന്നെ മേ രവി നന്ദിയുര കിയന്നേ ഇന്ദു നദിയെ ശാഖാവക് അതു ഗംഗാവക തമൈ മേ ഹരപ്പ നഗരേ തിബില തിയന്നെ മേ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യ വിശാല ഭൂമി പ്രദേശക പെത്തുന്നു ബവട സാധക തീയനവ മേ സഭ്യത്തെ ഇസ്ഥാന ഹെത്തേവക്കും പമന സ്വയാഗിന തീയനവ ഏവകേമ മേ മൊഹെൻഡോദാരു ഹരപ്പ ശിഷ്ടാചാര്യതയത് നഗര വെസ്യോ കലാ കൗശല്യം യുക്ത ഭവ മേ കനീമലിം ഹൊയാഗത്തു ദ്രവ്യഹ മെവലമലിം പെഹദിരി വേണവ മേവ തമൈ ഗൽഹ ലോഹ പ്രതിമ മുദ്ര വാസ്തുവിദ്യാ നിർമ്മാണ ആഭരണഹ മെവലം സെല്ലം ബഡു ദുവേ പുത്തേ മേ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യ പാഠം ടിക്കാക് ദിഗ പാഠമാക് നിസാ മമ മേ ഹെമ കൊട്ടസക്കിമ പെവറും ഹദല വേന വേനമ സാക്ഷാ കരണ്ട തീരണേ കരാ മേ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യ കൊട്ടസേ മം പൂഞ്ചി പെവറുമാക് ഹദല തീയനവ അപ്പി ഏക്കെ തീന പ്രശ്ന ടിക്കലിയാകമു മാതൃകാവ തമ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യം ഹമു കലാ നിർമ്മാണ പലവിനി പ്രശ്നയ ഇന്ദു നിമ്ന ശിഷ്ടാചാര്യ ഹാ സമതത്വയെ സലക്കിന് ഉസാ ശിഷ്ടാചാര ദിക്ക നാം കരണ് ദേവനി പ്രശ്നയ പുരാ വിദ്യാജ്ഞ ശ്രീമത് ജോൺ മാസൽ മഹത പവസന പരിധി മെമ ശിഷ്ടാചാര്യ അയാത് കാലവാക്കവാനുവ ലിയന്ന് തുവനി പ്രശ്നയ ഇന്ത്യാനു പുരാ വിദ്യാജ്ഞന്റെ മതയ അണുവ മെമ ശിഷ്ടാചാരയെ സ്വർണമയ കാലവാക്കവാനുവ കുമക്ത് ഹാത്രവിനി പ്രശ്നയ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හඳුන්වන වෙනත් නමක් ලියන්න. පස්වෙනි ප්‍රශ්නය, මලවුන්ගේ ගොඩැල්ල යනුවෙන් හඳුන්වන්නේ කුමන නගරයද? හයවෙනි ප්‍රශ්නය, මොහෙන්දදාරෝ නගරය පිහිටි ප්‍රදේශය වර්තමානයේ හඳුන්වන්නේ කෙසේද? ඊළඟ ප්‍රශ්නය, හරප්පා නගරය පිහිටි ප්‍රදේශය වර්තමානයේ හඳුන්වන්නේ කුමන නමකින්ද? අටවෙනි ප්‍රශ්නය, ඉන්දු නිම්න සભ્યත්වයට අයත් ස්ථාන කොපමණ සංඛ්‍යාවක් සොයාගෙන තිබේද? නවවෙනි ප්‍රශ්නය, කැණීම් වලින් හමු වූ කලා නිර්මාණ මොනවාද? දුවේ පුතේ, අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හා සමතත්වයේ සැලකෙන උසස් ශිෂ්ටාචාර දෙක. එකක් තමයි මෙසපොටේමියානු ශිෂ්ටාචාරය, දෙවැනි එක මිසර ශිෂ්ටාචාරය. දෙවැනි ප්‍රශ්නය, පුරාවිද්‍යාඥ ශ්‍රීමත් ජෝන් මාසල් මහතා පවසන පරිදි මෙම ශිෂ්ටාචාරය කාලවකවානුව ක්‍රිස්තු පූර්ව 3250 2750 අතර කාලවකවානුව. ඊළඟ ප්‍රශ්නය, ඉන්දියානු පුරාවිද්‍යාඥගේ මතය අනුව මෙම ශිෂ්ටාචාරය ස්වර්ණමය කාලවකවානුව ක්‍රිස්තු පූර්ව 2500 අතර කාලවකවානුව. ඊළඟ ප්‍රශ්නය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හඳුන්වන වෙනත් නමක් ලියන්න. මොහෙන්දදාරෝ හරප්පා ශිෂ්ටාචාරය. ඊළඟ ප්‍රශ්නය, මලවුන්ගේ ගොඩැල්ල යනුවෙන් හඳුන්වන්නේ කුමන නගරයද? මොහෙන්දදාරෝ නගරය. ඊළඟ ප්‍රශ්නය, මොහෙන්දදාරෝ නගරයේ පිහිටි ප්‍රදේශය වර්තමානයේ හඳුන්වන්නේ කෙසේද? වර්තමානයේ හඳුන්වන්නේ කෙසේද? පකිස්තානයේ සින්දිහි ලර්කානා දිස්ත්‍රික්කේ තමයි පිහිටලා තියෙන්නේ. පකිස්තානයේ සින්දිහි ලර්කානා දිස්ත්‍රික්කේ. ඊළඟ ප්‍රශ්නය, හරප්පා නගරයේ පිහිටි ප්‍රදේශය වර්තමානයේ හඳුන්වන්නේ කෙසේද? පකිස්තානයේ බටහිර පංජාබ් ප්‍රදේශයේ මොන්ටිගෝමරි දිස්ත්‍රික්කේ රවි නදීවරේ තමයි පිහිටලා තියෙන්නේ. ඊළඟ, ඉන්දු නිම්න සભ્યත්වයට අයත් ස්ථාන කුපුන සංඛ්‍යාවක් සොයාගෙන තිබේද? 70ක් පමණ සොයාගෙන තියෙනවා. නවවෙනි ප්‍රශ්නය, කැණීම් වලින් හමු කලා නිර්මාණ ගල්හා ලෝහ ප්‍රතිමා මුද්‍රා වාස්තු විද්‍යා නිර්මාණ ආභරණ හා මෙවලම් සෙල්ලම් බඩු. දුවේ පුතේ, ඊළඟට අපි ඉන්දු නිම්නයෙන් හමු කලා නිර්මාණ ගැන කතා කරමු. මූර්ති කතා කරමු. පූජකරුව, පළවෙනි කතා කරන මූර්තිය පූජකරුව. මේ පූජකරුව හොයාගෙන තියෙන්නේ මොහෙන්දදාරෝ නගරයෙන්. පූජකරුව හොයාගෙන තියෙන්නේ මොහෙන්දදාරෝ නගරයෙන්. පුරුෂයේ උඩුකයක් දැක්වෙන මේකේ උස සෙන්ටිමීටර් 19යි. එහෙනම් දුවේ පුතේ, පූජකරුවේ උස සෙන්ටිමීටර් 19යි. මේ හදලා තියෙන මාධ්‍ය සුදු හුණු ගලින් තමයි මේක නිමලා තියෙන්නේ. මේ ඒකාංශ කළ සලුව, ඒ කියන්නේ මේකේ එක උරහිසකට සලුවක් පැලඳ තියෙනවා ඉන්නවා. අඩ වන්දේනෙත් අඩක් මුඩු කොට තිබීම හිස අඩක් මුඩු කරලා තියෙන හින්දා මේ රූපය භාවනානුයෝගී පූජකරුවක් කියලා හඳුන්වනවා. එහෙනම් භාවනානුයෝගී පූජකරුවක් කියලා මේක හඳුන්වන්නේ ඒකාංශ කළද සලුව අඩවන් දෙනෙත් හිස අඩක් මුඩු කොට තිබීම නිසා. මේ ඒකාංශ කළද එක පැත්තකට දාලා තියෙන සලුවේ තෙත තුනක මලක හෝ කොලයක හැඩයක් දකින්නට ලැබෙනවා. එක රටාවකින් සරසලා තියෙනවා. ඊළඟට මේ නලල මත ගාංචුවක් සහිත නලල් පටියක් තියෙන නලල මත ඉස්සරහම දකින්න ලැබෙනවා ගාංචුවක් සහිත නලල් පටියක්. ඒ වගේම මේ නිර්මාණය ශෛලිගත සම්ප්‍රදායක් අනුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ශෛලිගත හැඩ තමයි මේකේ දකින්නට ලැබෙන්නේ. තත්ත්වාකාර නිරූපණ ස්වරූපයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ශෛලිගත සම්ප්‍රදායක හැඩතල තමයි මේකේ දකින්නට ලැබෙන්නේ. එහෙනම් දුවේ පුතේ, පූජකරුව හොයාගෙන තියෙන්නේ මොහෙන්දදාරෝ නගරයෙන්. පිරිමි උඩුකයක් මේකේ සෙන්ටිමීටර් 19ක් උසයි. සුදුහුණු ගලින් නිමවලා තියෙන්නේ. පූජකවරයෙක් කියලා විශ්වාස කරන්න කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ඒකාසකන සාලුව අඩවන් දෙනෙත් හිස අඩක් මුඩු කොට තිබීම නිසා පූජකයෙක් කියලා විශ්වාස කරනවා. ඒකාංශ කරලද සලුවෙ පෙති තුනක මලකෝ කොළයක හැඩයක් දකින්න ලැබෙනවා. මේක සෛලිගත සම්ප්‍රදායෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ, මම මේ පූජකරුව පිළිබඳවත් පුංචි පැවරුමක් හදලා තියෙනවා, ලියාගමු. ලියාගෙන අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරමු. එතකොට ඔබට තහවුරු වෙයි මේ අත්‍යවශ්‍ය කරුණු ටික. පළවෙනි ප්‍රශ්නය, මාතුකාව පුතේ පූජකරුව, පළවෙනි ප්‍රශ්නය, පූජකරුව සොයාගෙන ඇත්තේ කුමන නගරයෙන්ද? දෙවනි ප්‍රශ්නය, පුරුෂයෙකුගේ උඩුකයක් වන මෙහි උස සෙන්ටිමීටර් කීයද? තුන, මෙම පූජකරුව නිමව ඇති මාධ්‍ය කුමක්ද? හතර, මෙය පූජකරුවක් ලෙස හැඳින්වීමට හේතු කරුණු තුනක් ලියන්න. පස්වෙනි ප්‍රශ්නය, තත්වාකාර නිරූපණයට වෙනස් වූ මෙය නිර්මාණය කර ඇති සම්ප්‍රදාය කුමක්ද? දුවේ පුතේ, පළවෙනි ප්‍රශ්නයට උත්තර ලියමු. පූජකරුව සොයාගෙන ඇත්තේ මොහෙන්දදාරෝ නගරයෙන්. දෙවනි ප්‍රශ්නය, පුරුෂයෙකුගේ උඩුකයක් වන මේ උස සෙන්ටිමීටර් 19යි. මේ පූජකරුව නිමව ඇති මාධ්‍ය සුදු හුණු ගල්. හතරවෙනි ප්‍රශ්නය, මෙය පූජකරුවක් ලෙස හැඳින්වීමට හේතු කරුණු එකක් තමයි ඒකාංශ කරන ලද සලුව. ඊළඟ එක අඩවන් දෙනෙත්. ඊළඟ එක හිස අඩක් මුඩු කොට තිබීම. ඊළඟ ප්‍රශ්නය, තත්ත්වාකාර ස්වරූපයට වෙනස් වූ මේ නිර්මාණය කළ සම්ප්‍රදාය ශෛලිගත සම්ප්‍රදාය. ඊළඟට දුවේ පුතේ, අපි ඊළඟ මූර්තිය නලංගන රුව පිළිබඳව කතා කරමු. නලංගන රුවත් හම් වෙලා තියෙන්නේ හරප්පා නගරයෙන්. මේක ලෝකද මාධ්‍යෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ලෝහ වාතු කිරීමේ ශිල්ප ක්‍රමයෙන් පූර්ණ උන්නතව තමයි නෙල්ලා තියෙන්නේ. නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ උස අඟල් හතරමාරයි. මේ කාන්තා නාරි දේහේ ලාලිත්‍ය මතුවෙන විදිහ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේ කාන්තා රූපේ ඇස් අඩවන්. හැබැයි ප්‍රකෝපකාරී ඉරියව්වකින් තමයි හිටගෙන ඉන්නේ. එකෙන් තරහ ගිහින් වගේ තමයි මූණෙන් පෙන්නුම් කරන්නේ. එක් කටක් ඉනේ තියාගෙන එක් කකුලක් අඩක් නැමී සිටින විදිහ තමයි මේ රූපේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක කෙසංග නග්න රුවක්. ඒ කියන්නේ කෙට්ටු නග්න රුවක්. මේක කාන්තා රූපයක්. මේකේ ගෙල බැනි මාලයක් දකින්න ලැබෙනවා. දෙයත්වල වලලු දකින්න ලැබෙනවා. ඒකෙන් අපිට කියන්න පුළුවන් ඉන්දු නිම්න වැසියෝ ආභරණ පැළඳපු බවට මේක ලොකු සාක්ෂියක්. ඊළඟට මේයින් දෙවොලක රංග නිස්ත්‍රියක් නිරූපණය වෙනවා කියලා විශ්වාස කරනවා. දෙවොලක රංගන ස්ත්‍රියක්. දැනට මේක නවදිලි ජාතික කෞතුකාගාරයේ දකින්නට ලැබෙනවා. මේකේ ඒකාත්ක වැලිමිටට වලලු තියෙනවා. වලලු කරේ වලලු තියෙනවා. නමාගෙන ඉන්න අතේ, අනික් දිගහැරගෙන ඉන්න අතේ, උරහිස ළඟ ඉඳන් අත පටන් ගන්න තැන ඉඳන් වැලිමිට පාසන තුරු වලලු කැරල්ලක් ඩාබ්බවක් පේන්න තියෙනවා. එහෙනම් දුවේ පුතේ, මේක හම්බෙලා තියෙන හරප්පාවෙන්. ලෝහ වාතු කිරීමේ සාක්ෂණයෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. පූර්ණ උනත නිර්මාණය කරලා තියෙනවා. අඟල් හතරමාරක් උස්සයි. අස් අඩවන්. ප්‍රකෝපකාරී ඉරියව්ක හිටගෙන ඉන්නේ. එක් කටක් ඉනේ තියාගෙන අනික් කකුල අඩක් නැමිලා ඉන්නවා. මේක කෙසඟ නග්න රුවක්. ගෙලබැනි මාලයක් අත්වල වලලු දකින්න පුළුවන්. ඊළඟට මේයින් දෙවොලක රඟන ස්ත්‍රියක් නිරූපණය වෙලයි කියලා විශ්වාස කරනවා. දැනට මේක නවදිල්ලි කෞතුකාගාරයේ දකින්නට ලැබෙනවා. දුවේ පුතේ, එහෙනම් අපි මේ නලගන රුව පාඩමේ පුංචි පැවරුමක් තියෙනවා, ඒක ලියාගෙන පිළිතුරු ලියමු. මාතුකාව නලගෙන රුව. පළවෙනි ප්‍රශ්නය, ලෝකද නලගෙන රුව හමු වී ඇති ස්ථානය කුමක්ද? ලෝකද නලගෙන රුව හමු වී ඇති ස්ථානය කුමක්ද? දෙවැනි ප්‍රශ්නය, අඟල් හතරහමාරක් උස මෙය නිමව ඇති ශිල්ප ක්‍රමය කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය, මෙම මූර්තියේ විශේෂිත ලක්ෂණ මොනවාද? හතර, එකල ඉන්දු නිම්න වැසියන් ආපරණ පැළඳි බවට ඇති සාක්ෂි මොනවාද? පස්වෙනි ප්‍රශ්නය, මේන් නිරූපණය වන නග්න ස්ත්‍රිය පිළිබඳ ඇති මතය කුමක්ද? හය, දැනට මෙම නලගෙන රුව තබා ඇත්තේ කොහේද? එහෙනම් දුවේ පුතේ, අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියමු. පළවෙනි ප්‍රශ්නේ, ලෝකද නලගෙන රුව හමු විය ඇති ස්ථානය හරප්පා නගරය. දෙවැනි ප්‍රශ්නය, අඟල් හතරමාර කුසමේ නිව ඇති ශිල්ප ක්‍රමය, ලෝහ වාතු කිරීමේ ශිල්ප ක්‍රමයෙන් පූර්ණ උන්නතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය, මේකේ විශේෂ ලක්ෂණ හන්නේ විශේෂිත ලක්ෂණ මොනවාද? ඇස් අඩවන්, ප්‍රකෝපකාරී ඉරියව්වකින් ඉන්නවා, එක අතක් ඉනේ තබාගෙන අනික් කකුල අඩක් නැමී තියෙන විදිහට තමයි තියෙන්නේ. ඉන්දු නිම්න වැසියන් ඊළඟ ප්‍රශ්නය, ආභරණ පැළඳි බවට සාක්ෂි මොනවාද? මේකේ ගෙලමැණි මාලයක් තියෙනවා, දෙයත්වල වලලු දමාගෙන ඉන්න බව පේන්නට තියෙනවා. ඊළඟ ප්‍රශ්නය, පස්වෙනි ප්‍රශ්නය, මෙයින් නිරූපණය වන නග්න ස්ත්‍රිය පිළිබඳ ඇති මතය මොකක්ද? මේ ඉන්නේ දෙවලක රඟන ස්ත්‍රියක් බව තමයි කියන්නේ. මේ ඉන්නේ දෙවලක රඟන ස්ත්‍රියක් කියලා තමයි කියන්නේ. හයවෙනි ප්‍රශ්නය, දැනට මෙම නලගෙන රුව තබා ඇත්තේ කොහේද? නවදින්දි ජාතික කෞතුකාගාරය තමයි මේක තැන්පත් කරලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ, අපි දන්නවා පූජක රුව තියෙන්නේ මොහෙන්දදාරෝ වල, නලගෙන රුව තියෙන්නේ හරප්පා වලින් තමයි හම්බ වෙලා තියෙන්නේ. ඊළඟ අපි කතා කරමු, ඊළඟ මූර්තිය තමයි රතු වැලි ගලින් කළ කවන්ද මිනිස් රුව. මාතුකාව ලියාගන්න දුවේ පුතේ, රතු වැලි ගලින් කළ කවන්ද මිනිස් රුව. මේකත් හම්බ වෙලා තියෙන්නේ හරප්පා නගරයෙන්. හරප්පා නගරයෙන් මේක, මේ මූර්තිය ග්‍රීක සම්භාව්‍ය කෘතිවල මූර්තිමය ලක්ෂණ පෙන්눔 කරනවා. මේ කවන්ද රූපය ග්‍රීක සම්භාව්‍ය කෘතිවල ලක්ෂණ පෙන්눔 කරනවා. ඒ වගේම මේක සෙන්ටිමීටර් 10ක් උසයි, එහෙම නැත්නම් අඟල් 4ක් උසයි. රතු පැහැති හුණු ගලින් තමා නිමවලා තියෙන්නේ පූර්ණ උන්නත මූර්තියක්. මේ මූර්තියේ ආරෝහ පරිණාහ පුරුෂගේ ලක්ෂණ පෙන්눔 කරනවා. මේකත් නාගුණ රුවක්. මේක විශ්වාස කරන සිවගේ මූලාදර්ශයක් කියලා. ඒකට හේතුව තමයි දුවේ පුත්තේ මේකේ අත් හතරක සාධක තියෙනවා. මේ කවන්ද රූපයේ අත් හතරක සාධක තියෙනවා. මේ කවන්ද රූපය හිස අත්පා නැහැ, ඒවා වෙනම කොටස් වශයෙන් තනා තිබෙන්න ඇතැයි විශ්වාස කරනවා. මේවා සවිකරන්න සිදුරු භාවිත කොට ඇති බවට සාධක තියෙනවා. මේ හිස අත්පා වෙනම නෙලා කුඩුම්මි මගේ සම්බන්ධ කරන්න තිබූ බවට තමයි සාධක තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ, මේ කවන්ද රූපය ඉතා මානව දේහයේ සුන්දරත්ව ඉතාම සියුම් ලෙස මට සිල්ස දක්ව ඇති රූපයක්. මේ හම්බ වෙලා තියෙන හරප්පාවෙන් මේ කංගල් හතරක් උසයි, එහෙම නැත්නම් සෙන්ටිමීටර් 10යි, රතු වැලි ගලින් තමා නිර්මාණය කරලා තියෙන්නේ පූර්ණ උන්නත මූර්තියක්. මේක නග්න පිරිමිනුරුවක්. මේකත් සිවගේ මූලාධාරයක් කියලා විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි අත් හතරක් තියෙන නිසා. මේ අත්පා හිස වෙනම සකස් කරලා තියෙන්ටට විශ්වාස කරන මේ කුඩුම්බි මගින් සම්බන්ධ කරන්න තියෙන නිසා. මේ කොට සවි කරන්න සිදුරු භාවිත කරලා තියෙන බවට දකින්නට ලැබෙනවා. සිදුරු පේන්න තියෙනවා. එහෙනම් දුවේ පුතේ, අපි මේ කමන්ද රූපය ගැන තියෙන පැවරුම ලියාගෙන ඒවට පිළිතුරු ලියමු. පළවෙනි ප්‍රශ්නය, මෙය සොයාගෙන ඇත්තේ කුමන නගරයෙන්ද? දෙවැනි ප්‍රශ්නය, මෙයින් කුමන මූර්තිවල ලක්ෂණ පෙන්눔 කරයිද? තුන, මෙහි උස කීයද? හතර මේ නිමව ඇති මාධ්‍ය කුමක්ද? පස්වෙනි ප්‍රශ්නය නග්න රුවක් වන මෙම මූර්තිය සිවගේ මූලාදර්ශයක් ලෙස හැඳින්වීමට හේතුව කුමක්ද? දුවේ පුතේ අපි නැවත මේ ප්‍රශ්න කියලා උත්තර ලියමු. පළවෙනි ප්‍රශ්නේ සොයාගෙන ඇත්තේ කොහෙන්ද? හරප්පා නගරයෙන්. මේ කුමන මූර්තිවල ලක්ෂණ පිළිබිඹු වෙනවද? ග්‍රීක සම්භාව්‍ය කෘතිවල ලක්ෂණ තමයි මේ කවන්ද රූපයෙන් දක්නට ලැබෙන්නේ. මේකේ උස අඟල් 4යි, එහෙම නැත්නම් සෙන්ටිමීටර 10යි. මේ නිම ඇති මාධ්‍ය තමයි රතු පැහැති හුණු ගලින් නෙල්ලා තියෙන්නේ. මේක පූර්ණ උන්නත මූර්තියක්. රතු පැහැති හුණු ගල් තමයි මේකේ මාධ්‍ය. මෙම නග්න රුව සිවගේ මූදාසයක් විදිහට පෙන්නුම් කරලා තියෙන සාධක මොනවද? අත් හතරක සාධක තියෙන නිසා මේක සිවගේ මූලාදර්ශයක් විදිහට පෙන්නුම් කරනවා. කියන්නේ අත් හතරක සාධක තියෙන නිසා. ඊළඟට දුවේ පුතේ, ඔබේ විෂය නිර්දේශෙත් තියෙන අවසාන මූර්තිය තමයි අපි කතා කරන්නේ දැන්. අලුවැලි ගලින් කළ කවන්ද මිනිස්සුව. අලුවැලි ගලින් කළ කවන්ද මිනිස්සුව ගැන කතා කරන්නේ. මේකත් හම්බ වෙලා තියෙන හරප්පා ශිෂ්ටාචාරය. එහෙනම් අපි දන්නවා මේ මූර්ති තුනක්ම, ඒ කියන්නේ අලගෙන රුවයි, සතු වැලින් ගලින් කළ කවන්ද මිනිස්සුවයි, අලු වැලි ගලින් කළ කවන්ද මිනිස්සුවයි තුනම හම්බෙලා තියෙන හරප්පාවෙන්. මොහෙන්දදාරයෙන් හම්බෙලා තියෙන පූජකරුව විතරයි ඔබගේ විෂය නිර්දේශයට අනුව. ඊළඟට මේ කවන්ද රූපය, අලු වැලි ගලින් කළ කවන්ද රූපය තියෙන තරප්පාවෙන් මේකත් මේ කවන්ද රූපයක් හිස්සක් පා කකුල් මුකුත් නැහැ. මේ මිනිස්සුව පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයට අලු වැලි ගලින් තමා නිර්මාණය කරලා තියෙන්නේ. පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයට මාධ්‍ය තමයි අලු වැලි ගල්. මේකේ උස සෙන්ටිමීටර 10යි. මේ වම් කකුල ඉහළට ඔසවගෙන ඉන්න ඉරියව්වෙන් පේන්නේ නර්තන විලාසයක්. මේක විශ්වාස කරනවා මේ ශිව දෙවියන්ගේ එක වෙස්යක් වෙන නටරාජ නර්තන ස්වරූපේ තමයි මේකෙන් පෙන්눔 කරන්නේ කියලා. මේ මූර්තියට ග්‍රීක රෝම සම්භාව්‍ය මූර්තිවල දක්නට තියෙන ස්වභාවික තාත්තික ලක්ෂණ මේ කවන්ද රූපයේ දක්නට ලැබෙනවා. එහෙනම් ග්‍රීක රෝම සම්භාව්‍ය මූර්තිවල ස්වභාවික ලක්ෂණ මේ මූර්තිය දකින්න ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ, අලු වැලි ගලින් කළ කවන්ද මිනිස්සුව හම්බෙලා තියෙන හරප්පාවෙන් උස සෙන්ටිමීටර 10යි, පූර්ණ උනත ශිල්ප ක්‍රමෙන් නෙල්ලා තියෙනවා, අලු වැලි ගලින් තමා නිර්මාණය කරලා තියෙන්නේ, වම් කකුල ඉහළට ඔසවාගෙන ඉන්න විලාසයේ නර්තන විලාසයක් තියෙනවා කියලා විශ්වාස කරනවා, මේ සිවදෙවියන්ගේ එක වෙස්යක් වෙන නටරාජා නර්තන ස්වරූපය මේ කවන්ද රූපයෙන් පෙන්නුම් කරනවා කියලා විශ්වාස කරනවා, මේ රූපය ස්වභාවික තාත්තික ලක්ෂණ තියෙන්නේ, ඒ ලක්ෂණ ග්‍රීක රෝම සම්භාව්‍යර නෑකම් කියනවා. එහෙනම් දුවේ පුතේ, අපි මේ අලු වැලි ගලින් කළ කවන්ද මිනිස්සුව පිළිබඳවත් පුංචි මම පැවරුමක් හදලා තියෙනවා. අපි මේ ප්‍රශ්න ටික ලියාගමු. පළවෙනි ප්‍රශ්නය, මෙම කවන්ද මිනිස්සුව හමු ස්ථානය කුමක්ද? දෙවනි ප්‍රශ්නය, මෙම මූර්තිය නෙලා ඇති ශිල්ප ක්‍රමය කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය, මෙය නෙලා ඇති මාධ්‍ය කුමක්ද? හතරවෙනි ප්‍රශ්නය, මෙහි උස සෙන්ටිමීටර් කීයද? පස්වෙනි ප්‍රශ්නය, විචාරකයින්ගේ අදහස අනුව මෙයින් කවරෙකුගේ නර්තන විලාසයක් පෙන්눔 කරන්නේද? හයවෙනි ප්‍රශ්නය, මෙම මූර්තියේ දක්නට ලැබෙන ස්වභාවික තාත්තික ලක්ෂණ කුමන සම්භාව්‍ය මූර්ති නිර්මාණවල දක්නට ලැබේද? දුවේ පුතේ, අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියමු. මම හිතනවා පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් වෙයි. මෙම කවන්ද මිනිස්සුවම ස්ථානය ලියලා ඇති මේ වෙනකොට හරප්පා නගරය. දෙවැනි ප්‍රශ්නය, මෙම මූර්තිය නෙලා ඇති ශිල්ප ක්‍රමය කුමක්ද? පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ නෙලා ඇති මාධ්‍ය අලු වැලි ගලින් තමා මේ නිර්මාණය කරලා තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නය. මෙහි උස කොපමණද? සෙන්ටිමීටර් 10යි. පස්වෙනි ප්‍රශ්නය. විචාරකයින්ගේ අදහස අනුව මෙයින් කවරෙකුගේ නර්තන විලාසයක් පෙන්눔 කරන්නේද? නටරාජා නර්තන විලාසය තමයි අලුවැලි ගලින්ගල කවන්දරුපෙන් පෙන්눔 කරන්නේ නටරාජා නර්තන විලාසය. ඊළඟ ප්‍රශ්නය, මෙම මූර්තිය දක්නට ලැබෙන ස්වභාවික තාත්තික ලක්ෂණ කුමන සම්භාව්‍යක මූර්තිවල දක්නට ලැබේද? ග්‍රීස් රෝම සම්භාව්‍ය මූර්තිවල ලක්ෂණ තමයි මේ අලුවැලි ගලින් කළ කවන්ද මිනිස්සුය දක්නට ලැබෙන්නේ. ආදරණීය දුවේ පුතේ, අපි දැන් ඔයාලගේ විෂය නිර්දේශයට අයිති වෙන මූර්ති හතරක් ගැන කතා කරා. ආදරයෙන් මේ කියන්නේ, මේ මූර්ති වල පින්තූර හොයාගෙන ගුරුරුත් එක්ක මේ දුන්නු ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරලා මේ පින්තූර දැක්ක ගමන් අඳුනා ගන්න පුළුවන් වෙන්නට ඕනේ. මේ පින්තූර දාලා තමයි චිත්‍ර විෂයේ ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ. පින්තූර වලින් ප්‍රශ්න 20ක් මෙනවා. පින්තූර ආස්තයෙන් පිළිතුරු ලියන ප්‍රශ්න 20ක් එනවා. හුඟක් වෙලාවට මේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පින්තූර ගොඩක් දාලා තියෙනවා පහුගිය ප්‍රශ්න වල. ඒ වගේම තමයි ප්‍රශ්න අහලා තිබ්බේ. එහෙනම් දුවේ පුතේ, වැඩි අවධානයක් යොදලා මේ පින්තූර හොයාගන්න. ඊළඟට දුවේ පුතේ, අපි මුද්‍රා ගැන කතා කරනවා කිව්වා. මේ ඔබේ විෂය නිර්දේශයට මුද්‍රා ගොඩක් තිබුණත් දෙකක් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ මුද්‍රා ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ 2000කට අධික සංඛ්‍යාවක් හම්බ වෙලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ, ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ආසිතව මුද්‍රා 2000කට අධික සංඛ්‍යාවක් හම්බ වෙලා තියෙනවා. මේ මුද්‍රා වෙළඳ භාණ්ඩ ඇසුරුම් සලකුණු වශයෙන් යෙදීමට තමයි භාවිත කරලා තියෙන්නේ. වෙළඳ ද්‍රව්‍ය භාණ්ඩ ඇසුරුම් සලකුණු වශයෙන් තමයි යොදාගෙන තියෙන්නේ. මේ මුද්‍රා දිගටි හැඩයෙන් තියෙනවා, අටපට්ටම් හැඩයෙන් තියෙනවා, හතරැස් හැඩයෙන් තියෙනවා. මේ මුද්‍රා රූපවල තාමතරව මේ වගේ අක්ෂරත් තියෙනවා. මේ මුද්‍රාවල රූප තියෙනවා, ඒවට අමතරව අක්ෂර දකින්නත් ලියන් තියෙනවා. මේ අක්ෂර තාම කියවන්න හඳුනාගෙන නැහැ. මුද්‍රා මගින් ඉන්දුනිම්න වැසියන්ගේ ආගමික ඇදහිලි විශ්වාස පිළිබිඹු වෙනවා. සංස්කෘතික ලක්ෂණ, කලා කෞශල්‍ය, තාක්ෂණික හැකියාව මෙව අනාවරණය වෙනවා මේ මුද්‍රා මගින්. අපි එහෙනම් කතා කරමු මොල්ලිය සහිත ගව රූපය තමයි ඔබට තියෙන මුද්‍රාව. එක මුද්‍රාවක් මොල්ලිය සහිත ගව රූපය. මේකේ ලොකු වන් දෙකක් තියෙනවා, ලොකු මොල්ලියක් තියෙනවා. පාර්ශවදර්ශී විදිහට තමයි මේ ගව රූපයේ තියෙන පැතිපෙනුමක් දකින්න ලැබෙන්නේ. මේ ඉන්දුනිම්නේ හමු වෙච්චි ගව රූප සහිත මුද්‍රා 25කට වැඩි ප්‍රමාණයකින් එකක් තමයි මේ අරගෙන තියෙන්නේ. කලාත්මක අතින් ලස්සන මේක තමයි මේ අරගෙන තියෙන්නේ. මේ ගවයාගේ තාත්තික විදිහට ගති ස්වභාවය මතු කරලා තියෙනවා. මේ රූපේ මං ඉස්සරක පාර්ශවදර්ශී ගව රූපයක්. මේ ශරීරය අංග තුලින් තේජ සහ ජව සම්පන්න බව හොඳින් නිස්මතු කරලා තියෙනවා මේ ශිල්පීන්. මේ ශිව දෙවියන්ගේ වාහනය වූ නන්දි ගවයා සංකේතවත් කරනවා කියලා විශ්වාස කරනවා. මේ මේ ගවයාගේ බෙල්ලේ සැලි සෛලිගත රටාවෙන් ගැඹුරට හාරලා වගේ පෙන්눔 කරලා තියෙනවා. ගෙල වටා දම ඇති තැල්ල නිසා මේක තවත් විසිතුරු වෙලා තියෙනවා. එහෙනම් මේ කියන්නේ මේ මොල්ලිය සහිත ගව රූපය කියන්නේ Hindu දෙවියන්ගේ වාහනයේ නන්දි ගවයා සංකේතවත් කරනවා කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසන හේතුව තමයි මේ ගව රූප අභියස සුවඳ දුම්වැනි වස්තු දක්නට තිබුණු නිසා මේක පූජනීය වස්තුවක් කියලා විශ්වාස කරනවා. මේ මුද්දවට අමතරව එක් අඟක් සහිත ගවයා, අංකොට මේ ගවයා ආදී සංකේත මුද්‍රා විශාල සංඛ්‍යාවක් හම්බ වෙලා තියෙනවා. එහෙනම් දුවේපතිගේ මූල්‍ය සහිත ගව රූපේ හම්බ වෙලා තියෙන්නේ ඉන්දුනේ ශිෂ්ටාචාරයෙන්. මේක හින්දු ආගමේ සිව දෙවියන්ගේ වාහනය වෙච්ච නන්දි ගවයා කියලා විශ්වාස කරනවා. ඒ වගේම මේ නන්දි ගවයා කියලා විශ්වාස කරන්නේ සුවඳ දුම් ආදී වස්තු මේ අභියස දකින්න තිබු නිසා. එහෙනම් ඔන්න මේ රූපයත් බලලා පින්තූරේ බලලා මතක තියාගන්න මේ මොල්ලිය සහිත ගව රූපය. එකෙන් සංකේතවත් කරන්නේ නන්දි ගවයා. තව මුද්‍රාවක් තියෙනවා දුවේ පුතේ, පසුපති. මේ මුද්‍රාව අන්සහිත දෙවියා ලෙස හඳුන්වනවා. මේ පසුපති මුද්‍රාව අන්සහිත දෙවියා ලෙස හඳුන්වනවා. මේකේ දෙපැත්තට අං යුගලක් තියෙනවා. ඒ වගේම මැද ශීර්ෂාභරණයක් තියෙනවා. ඒ වගේම අත්වලයි ගෙලෙයි වස්ත්‍රාභරණයි මේ වස්ත්‍රාභරණ වලින් සරසලා තියෙනවා. ගෙල සහ අත් වස්ත්‍රාභරණ වලින් සරසලා තියෙනවා. මේකේ ආසනයක වාඩි වෙලා ඉන්නේ මේ අන්සහිත දෙවියා. ආසනයේ පහලින් මෝ දෙන්නෙක් දකින්න ලැබෙනවා. මේ ආසනයේ පහලින් පේනවා මෝ දෙන්නෙක්. ඒ වගේම මේ දේව රූපයේ වටා රයිනෝ, උර්සඹ, හස්ති සහ කොටි රූප දැක ගන්න පුළුවන්. රයිනෝ සත්වයාගේ රූප දකින්න ලැබෙනවා, උර්සඹ කියන්නේ ගවයාගේ රූප දකින්න ලැබෙනවා, හස්ති කියන්නේ ඇතුන්ගේ රූප දකින්න ලැබෙනවා, කොටි රූප මේ වටේට පාර්ශවදර්ශීව දකින්න ලැබෙනවා. පැතිපෙනුමක් මේ වගේ දකින්නට ලැබෙන්නේ. මේ මුද්දාවෙන් සිව දෙවියන්ගේ මූලාදර්ශයක් බව ජෝන් මාසල් මහතා පවසන මේ අන්සහිත දෙවියා සිව දෙවියන්ගේ මූලාදර්ශයක් බව පුරාවිද්‍යාඥ ජෝන් මාසල් මහතා පවසනවා. මේ පසුපති මුද්දාව කියන්නේ කුසිකර්මාන්තයට අධිපති දෙවිය. කුසිකර්මාන්තයට අධිපති කියලා විශ්වාස කරනවා. පසුපති කියන්නේ කුසිකර්මාන්තයට අධිපති කියලා විශ්වාස කරනවා. මේ දේව රූපේ තියෙන ඉදිරි පෙනුමින් අනිත් සත්තු ඔක්කොම ඉන්නේ පැති පෙනුමින්. ඒ කියන්නේ පාර්ශවදර්ශිය තමයි අනික් සත්තු ඉන්නේ. මේ අන්සහිත දේව රූපය ඉදිරි පෙනුමින් තමයි දකින්නට ලැබෙන්නේ. එහෙනම් දුවේ පුතේ, අපි මේ මුද්‍රා පිළිබඳවත් සුට්ටි පැවරුමක් හදලා මේක ලියාගමු. පළවෙනි ප්‍රශ්නය, මොල්ලිය සහිත ගව රූපයෙන් සංකේතවත් වෙන්නේ කුමක්ද? මොල්ලිය සහිත ගව රූපයෙන් සංකේතවත් වන්නේ කුමක්ද? සිව දෙවියන්ගේ වාහනේ වූ නන්දි ගවයා. මොල්ලිය සහිත ගව රූපයෙන් සංකේතවත් වෙන්නේ සිව දෙවියන්ගේ වාහනේ වූ නන්දි ගවයා. ඊළඟ ප්‍රශ්නය, මේ පසුපති මුද්‍රාව කුමන දෙවියා ලෙස හඳුන්වා තිබේද? අන්සහිත දෙවියා ලෙස. පසුපති මුද්‍රාව හඳුන්වා තියෙන්නේ අන්සහිත දෙවියා ලෙස. තුන්වෙනි ප්‍රශ්නය, සිවගේ එක් වේශයක් පන මෙයින් කුමක් නිරූපිත වන්නේද? පසුපති කියන්නේ කුසිකර්මාන්තයට අධිපති. පසුපති කියන්නේ කුසිකර්මාන්තයට අධිපති. ඊළඟට දුවේ පුතේ, මම පැරණි පසුගිය ප්‍රශ්න පත්‍රවලින් මේ පාඩමෙන්, ඒ කියන්නේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයෙන් අහන ලද ප්‍රශ්න කීපයක් හොයාගෙන තියෙනවා. මම හිතනවා ඒවා කතා කරයින් පස්සේ මේ පාඩමත් එකතු කරගෙන මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන් වෙයි. ඒවා පහුගිය අපස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවලින් උපුටාගත්තු ප්‍රශ්න කීපයක් ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ආශ්‍රිතව. දුවේ පුතේ, විශේෂයෙන්ම නැවත මතක් කරන්නේ මේ කතා කරපු මූර්තිවල මුද්‍රාවල පින්තූර හොයාගෙන මේ මුද්‍රා අඳුනගෙන තියාගන්න. එතකොට ලේසි වෙයි උත්තර ලියන්න පින්තූරම දමන නිසා. අපි එහෙනම් ඊළඟට මේ ප්‍රශ්න පත්‍රවල තිබුණු ප්‍රශ්න කීපයක් ලියාගෙන ඔබ තනියෙන් මේවට පිළිතුරු ලියන්න. පළවෙනි ප්‍රශ්නය, මේකේ උඩ දානවා පින්තූරයක්. ඒ පින්තූරේ තමයි දුවේ පුතේ පූජකරුව තියෙන්නේ. උඩ පින්තූරේ තියෙන පූජකරුව. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ලියාගන්න, ඉන්දු නිම්නයෙන් හමු වූ මෙම පිළිරුව නෙලා ඇති මාධ්‍ය කුමක්ද? නැවත ප්‍රශ්නය, ඉන්දු නිම්නයෙන් හමු වී ඇති මෙම පිළිරුව නෙලා ඇති මාධ්‍ය කුමක්ද? පූජකරුව නෙලා තියෙන මාධ්‍ය මොකක්ද කියලා අහනවා. උත්තර ලියන්න. දෙවනි ප්‍රශ්නය, තවත් ප්‍රශ්න පත්‍රයක තිබුණු ප්‍රශ්නයක්. තාත්තික නිරූපණයෙන් බැහැරව සෛලිගත අයුරින් නෙලා ඇති ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මූර්තිය කුමක්ද? නැමති ප්‍රශ්නය, තාත්තික නිරූපණයෙන් බැහැරව සෛලිගත අයුරින් නෙලා ඇති ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මූර්තිය කුමක්ද? ශෛලිගත නිර්මාණය කරලා තියෙන ඉන්දු නිම්නේ හැමෙච්ච මූර්තිය කුමක්ද? තවත් ප්‍රශ්න පත්‍රයක තියෙනවා මේ ප්‍රශ්නය එකලියා ගන්න පුතේ. ඉන්දු නිම්නේ හමු වූ පසුපතියයි විශ්වාස කෙරෙන යෝගී ඉරියව්වකින් දැක්වෙන මුද්‍රාව කුමක්ද? නැවත ඒ ප්‍රශ්නය. ඉන්දු නිම්නේ හමු වූ පසුපතියයි විශ්වාස කෙරෙන යෝගී ඉරියව්වකින් දැක්වෙන මුද්‍රාව කුමක්ද? මේ පසුපති කියන්නේ මොන මුද්‍රාවද කියලා අහනවා. ඊළඟ තව ප්‍රශ්න පත්‍රයක තිබුණා, ඒකත් ලියා ගන්න දුවේ පුතේ. ඉන්දු නිම්නේ හමු වූ හිස්තනක් නැමති මුද්‍රාව පසුපති හෙවත් සිව දෙවියන්ගේ මූලාදර්ශයක් විය හැකියි ජෝන් මාසල් මහතා පවසා ඇත. නැවත ඒ ප්‍රශ්නය. ඉන්දු නිම්නේ හමු හිස්තනක් නැමති මුද්‍රාව පසුපති හෙවත් සිව දෙවියන්ගේ මූලාදර්ශයක් විය හැකියි ජෝන් මාසල් මහතා පවසා ඇත. පසුපතිට කියපු අනික් නම තමයි හිස්තැනට දුවේ පුතේ ලියන්න ඕනේ. ඊළඟ තවත් ප්‍රශ්නයක් තියෙනවා, ලියාගන්න. මේකෙත් උඩ පින්තූරයක් තියෙනවා, ඒකෙන් තමයි පිළිතුරු ලියන්න තියෙන්නේ. ඒ වුණාට මේකට උත්තර ලියන්න ඔයාලට පුළුවන්. ලියාගන්න. එක් අයි අක්ෂරයෙන් දැක්වෙන ඉන්දු නිම්නයෙන් හමු වූ මුද්දාවෙහි නිරූපිත මොල්ලිය සහිත ගවරුවෙන් සිව දෙවියන්ගේ වාහනය වූ හිස්තැනක් ගවයා නිරූපණය වෙතැයි සැලකේ. දුවේ පුතේ නැවත ප්‍රශ්නය බලන්න. අයි අක්ෂරයෙන් දැක්වෙන ඉන්දු නිම්නෙන් හමු වූ මුද්දාවෙහි නිරූපිත මොල්ලිය සහිත ගවරුවෙන් සිව දෙවියන්ගේ වාහනය වූ හිස්තැනක් ගවයා නිරූපණය වෙතැයි සැලකේ. මේකේ රූපේ නැතත් පිළිතුරු ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය, ඒකෙත් පින්තූරයක් උඩ තියෙනවා. එච් අක්ෂරයෙන් දැක්වෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ හිස්තැනක් රුවින් එහි වැසියන් ලෝහ වාස්තු විද්‍යාව දැන සිටි බව පැහැදිලි වේ. නැවතත් දුවේ පුතේ ප්‍රශ්නය. එච් අක්ෂරයෙන් දැක්වෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ හිස්තැනක් රුවින් එහි වැසියන් ලෝහ වාස්තු විද්‍යාව ගැන දැන සිටි බව පැහැදිලි වේ. එහෙනම් ලෝහ වාස්තු වලින් හදලා තියෙන මූර්තිය මොකද්ද කියලා තමයි හිස්තැන ලියන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය, තවත් ප්‍රශ්න පත්‍රයකින් උපුටාගත් එකක් දුවේ පුතේ ලියාගන්න. ඉන්දු නිම්නේ හමු වූ මොල්ලිය සහිත ගව මුද්‍රාවෙන් ආපහු බලන්න. ඉන්දු නිම්නේ හමු වූ මොල්ලිය සහිත ගව මුද්‍රාවෙන් දුවේ පුතේ පිළිතුරු හතරක් තියෙනවා. එකට ඉරක් ගහන්න තියෙන්නේ. ඔබ මේ හතර අහගෙන ඉඳලා නිවැරදි පිළිතුර ඔතන ලියන්න. මේ ප්‍රශ්නවල ස්වභාවය කියලා දෙන්න ඕන හින්දා තමයි මේ උත්තර හතර ලිව්වේ. ඒ හතරෙන් නිවැරදි කියලා හිතන උත්තරය ලියන්න. පළවෙනි උත්තරය, බ්‍රාහ්මීය දෙවියෙකු නිරූපණය කරේ. දෙවනි පිළිතුර, ඉන්දු නිම්න වැසියන් සත්ත්ව රූපීදීමේ යෙදුණු බව සනාත කෙරේ. තුන්වෙනි පිළිතුර, සිව දෙවියන්ගේ වාහනය වූ නන්දි ගවයා නිරූපණය කෙරේ. හතර, ගවයා පූජනීය සතෙකු බව නිරූපණය කෙරේ. නැවතත් පුතේ පිළිතුරු ටික කියනවා, ගැළපෙන පිළිතුර ලියාගන්න. පළවෙනි පිළිතුර, බ්‍රාහ්මීය දෙවියෙකු නිරූපණය කෙරේ. දෙවැනි පිළිතුර, ඉන්දු නිම්න වැසියන් සත්ත්ව රූපීදීමේ යෙදුණු බව සනාත කෙරේ. තුන්වෙනි පිළිතුර, සිව දෙවියන්ගේ වාහනය වූ නන්දි ගවයා නිරූපණය කෙරේ. හතරවෙනි පිළිතුර, ගවයා පූජනීය සතෙකු බව නිරූපණය කරේ. ඊළඟ ප්‍රශ්න පත්‍රයක තියෙනවා, යා කරන්න. එක පැත්තක තියෙනවා කවන්ද රූපයක් දාලා රතු වැලි ගලින් ගල කවන්ද රූපේ තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා පෙති තුනේ මල සහිත මේ පූජක රුව. ඉතින් මේ රූප පහක් එක්ක මේක හම්බ වෙන්නේ යාකරන්න එක තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය තවත් ප්‍රශ්න පත්‍රයක තියෙනවා. ඉන්දු නිම්න මූර්ති අතර තත්වාකාර ස්වරූපයට වඩා සෛලිගත ස්වරූපයක් දැක්වෙන මූර්තිය වනුවේ, නැවතත් දුවපිට පොඩ්ඩක් බලන්න ප්‍රශ්නය, ඉන්දු නිම්න මූර්ති අතර තත්වාකාර ස්වරූපයට වඩා සෛලිගත ස්වරූපයක් දැක්වෙන මූර්තිය වනුවේ, ඒකෙත් පිළිතුරු හතරක් තියෙනවා. අහගෙන ඉඳලා නිවැරදි පිළිතුර ලියන්න. සෛලිගත රූපයක් දැක්වෙන මූර්තිය මොකද්ද? සෛලගත ස්වරූපයක් දැක්වෙන මූර්තිය මොකද්ද කියලා නෙහන්නේ. පළවෙනි පිළිතුර පූජක රුව. දෙවෙනි පිළිතුර නර්තන විලාසයක් දක්වන කවන්ද රූපය. ඊළඟය නලගෙන රුව. ඊළඟ රතු වැලි ගලින් කළ කවන්ද රුව. ඕකෙන් නිවැරදි පිළිතුර තෝරලා ඔය ප්‍රශ්නෙට ඉදිරියෙන් ලියන්න. ඊළඟ ප්‍රශ්නය, ඉන්දු නිම්නෙන් හමු වූ නලගෙන රුව නිර්මාණයේදී භාවිත කොට ඇති ශිල්පීය ක්‍රමය කුමක්ද? නැවතත් එම ප්‍රශ්නය, ඉන්දු නිම්නයෙන් හමු වූ නලගෙන රුව නිර්මාණයේදී භාවිත කොට ඇති ශිල්පීය ක්‍රමය කුමක්ද? එහෙනම් නලගෙන රුව නිර්මාණයට භාවිත කරපු ශිල්පීය ක්‍රමය මොකක්ද කියලා හිතන ලියන්න. තව ප්‍රශ්න පත්‍රයක තියෙන ප්‍රශ්නයක් ලියාගන්න. සිව දෙවියන්ගේ මූලාදර්ශයක් ලෙස සැලකෙන අන්සහිත දෙවියා මුද්දාව හිස්තැනක් නමින් නිරූපිත වේ. විපතේ නැවතේ ප්‍රශ්නය, සිව දෙවියන්ගේ මූලාදර්ශයක්සේ සැලකෙන අන්සහිත දෙවියා මුද්දාව හිස්තැනක් නමින් හැඳින්වේ. අන්සහිත දෙවියා මූර්තියට කියන මේ මුද්දාවට කියන තවත් නමක් තමයි ලියන්න තියෙන්නේ. දුවේ පුතේ මේ පින්තූර හොඳට බලන්න. පින්තූර වලින් නැවත අහලා තියෙනවා තව ප්‍රශ්නයක්. අන්සහිත දෙවියා එක පැත්තකට දාලා තියෙනවා, අනිත් පැත්තේ තියෙනවා මේ පෙති තුනේ මලක්. එතකොට මේ ප්‍රශ්න පහක් එක්ක මේ වයාකරන්න එන්නේ අඳුරගෙන යාකරන්න පින්තූර දැනගෙන ඉන්නම ඕනේ. ආදරණීය දුවේ පුතේ, මම හිතනවා මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ ඔබට යමක් දැනෙන්නට ඇති. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ තියෙන මූර්ති මොනවද? ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නේ මොකක්ද? තියෙන මුද්‍රා මොනවද? වර්තමාන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ තියෙන්නේ තිබුණේ කොයි ප්‍රදේශවලද කියලා ඔබට තහවුරු වෙලා ඇති. නැවතත් මේ දුන්නු කෙටි පැවරුම් කියවලා මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. එතකොට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට ඔබට පිළිතුරු ලියන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ කාර්ය සඳහා අපිට දායකත්වය ලැබලා දුන්නු, ඒ කියන්නේ අපේ දයේ දරුවන් දැනුමින් සන්නද්ධ කරන්න මහඟු කාර්යයට උරදුන් රජරට සේවයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. ආදරණීය දුවේ පුතේ, මෙතෙක් වෙලා මාත් එක්ක රැඳී සිටපු ඔබටත් බෙහෙවින් ස්තුතිවත් වෙනවා. ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි නැවතත් මෙවැනිම පාඩමක් තුලින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.